Honourable Ponnambalam.
I thank you, Honourable Speaker. I actually expected to speak much later. You caught me off guard. I thank you, Honourable Speaker, for giving me some time to speak on the second reading of the second budget of President Ranil Wickremesinghe. I have previously, since getting elected at the last parliamentary elections, taken part in the budget debates.
Order, please. Deputy Speaker will take the chair.
Thank you. Taken part in the budget debates, Honourable Deputy Speaker, and we have consistently made the point that as parliamentarians and parties that represent the Northeast, an area that has been affected by war for a period of over 35 years, an area that has that has been subjected to an economic embargo, almost a blanket embargo that stifled growth, stifled economic growth, where when you have a situation where the war has come to an end, for the Northeast to not be recognized as a specially vulnerable area, and for the Northeast people's economy not to be protected initially, but instead to be allowed to compete with the rest of the country on a so-called equal footing, would be a grave disadvantage, because those people in the Northeast at every level are in fact literally a good 30 years behind. And so we have, and this is not something that we have been advocating recently, in fact, since 2009 onwards, we have been repeatedly stating that the whichever government must take this approach. And if they had taken it early, say for a period of about 5 years, by declaring the Northeast a war-affected area and having special considerations for the Northeast, then we could have come out of that, and in fact today the Northeast people could also be expected to compete with the rest of the country on an equal footing. But that never happened. During the Mahinda Rajapaksa era, very unfortunately, there was no consideration of the Northeast at all. On the contrary, it was cronyism. So you had members of parliament that represented the Northeast that were loyal to that government, that were doled out a few hundred million, and in order for them to sort of secure their vote bank, they pretended as if they were doing some sort of development work. When the Ranil Wickremesinghe Maithripala Sirisena government came into power in 2015, you had from the opposition, the TNA, giving them more or less unconditional support. And despite that, when the budgets were presented, again, the Northeast was completely silent. There was nothing about the Northeast in those budgets. And when pressure mounted, the government, I presume the TNA would have brought about some pressure to get something cleared, because they found that they couldn't go back and face the electorate. Then the then government made announcements saying that the Northeast has not been specifically mentioned because the government plans to have an international conference of donors in order to raise funds for the development of the Northeast. Now, sir, from 2015 right up to 2020, except for that 52 days of incident that took place of somewhat of a constitutional coup, the Maithripala Sirisena Ranil Wickremesinghe government was in power, but no such effort of having an international donors conference for the war-affected Northeast ever took place. And except for the meager doling out of some millions to their relevant supporters, including the TNA, nothing substantial ever happened. So this budget now, we are facing this budget in a scenario where the Northeast people have been affected by over 30 years of war. They are at a terrible disadvantage. Then you had Corona, which basically made things far, far worse. And now with this current economic crisis, I don't think, Honorable Deputy Speaker, it's an exaggeration to say that the people of the Northeast are in probably the worst scenario when compared to the whole country. So it is in that backdrop that we have to look at this current budget. Now, sir, when you look at that backdrop of the Northeast being terribly lagging behind, the budget this time, unlike in the previous occasions, over 15 years, unlike over the last 15 years, this time has in fact specifically spoken about allocations to the Northeast. So that is, in principle, we must welcome that. The fact that there has been some sort of effort to talk about the Northeast. This time, unlike all previous occasions, no question of raising funds from an international donors conference and all of that, because there is no chance of that happening. So we have some allocations. What is the allocation? The allocations for the Northeast is for Poonahari development. The government has allocated 500 million. Then for Paliyar River scheme, that is to try and bring in usable water, drinking water, and also for other purposes, because the salinity problem in the north is there, 250 million has been allocated. For housing schemes, 2.5 billion has been allocated. And then for the families of the disappeared, I presume through the Office of Missing Persons, 1 billion has been allocated in addition to 1.5 that had been previously allocated. So a total in this budget, a total allocation for the Northeast specifically is 4.25 billion. That is, Honorable Presiding Member, if you take the whole budget, it is 0.1%. 0.1% of special allocations for an area that we all know is war affected, that is lagging almost 30 years behind, that is development is being stifled in the form of a military presence that is all oppressive, a ratio of 1:4 in the Vanni and 1:10, between 1:10 to 1:14 in Jaffna. Out of 20 divisions of the Sri Lanka's military, you have 16 based in the northeast, of which 14 are based in the north. So those are the circumstances in which only 0.1% of the specifically mentioned allocations for the Northeast has been made. Now, sir, that clearly shows what mindset the Minister of Finance is in and the President is in. Another important matter that I want to mention is that this President, soon after he took office, has been carrying out a drama, making out that he is going to find a negotiated solution. He has had all-party conferences. Our party refused to go because we knew that it was a sham, and we refused to take part. But then all the other Tamil parties seated here have been taking part. And even before the talks commenced, the President announced that the solution is the implementation of the 13th Amendment. Implementation of the 13th Amendment minus police and land powers. Now, sir, when you have said that the implementation of the 13th Amendment, which is the provincial councils, and in the case of the Northeast, it is the North and the Eastern provincial councils, one would assume then that in a war-affected area, that at least to the provincial councils, there will be significant allocations. At least to the provincial councils. But for the northern provincial councils, which is the most war-affected area, only 1%, only 1% has been allocated, and to the eastern province, 1.17%. of all the allocations. The northern province, Honorable Presiding Member, is one before the last in the allocations. Uva is, I think, the last. So even when the President says that the ethnic problem is going to be resolved through the provincial councils, 13th Amendment, his allocations for a war-affected, unlike all other areas, a war-affected area is the one of the least that he has made. One of the least he has made. And then, of course, we have to also understand whether, in fact, these allocations are going to be true. Honorable Presiding Member, you are aware that Fitch, that downgraded Sri Lanka 2 years ago, which now we all know has been an accurate downgrading because of the situation the country is facing. After this budget came out, has said this, has voiced concern over the government's fiscal targets as being ambitious, challenging to meet, and having a high degree of risk in implementation. In a statement issue, I'm finishing. I was giving 15 minutes, sir. I don't think I have spoken for 15 minutes. And so under these circumstances, when the budgetary proposals are seen as ambitious, even these meager allocations for the Northeast, in reality, will most likely never be implemented. So that is the situation in which we find ourselves. I will, obviously, under the committee stage, under each ministry, I will be dealing much more in detail in elaborating the complete discrimination that has been meted out to the Northeast, particularly the Tamil people. For those reasons and much, much more, we will be voting against this budget.
Garu Sarathir Chakramanta.
Garu Niyojakathan Tumani. අපදී පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මෙතුමා දැන් කිව්වා යුද්ධෙන් පස්සේ උතුරේ කිසිම ඩෙවලොප්මන්ට් එකක් කළේ නැහැ කියලා but after the war there was a tremendous development carried out in the north whereas the growth rate of north at that time was 22% where the entire country's growth rate was 7% and also he also he said about the army land of the private people, Pudgilikayangin Gatta Hamudave Tibba Idam සියට අනු හයක් දැන්ට දීලතිී.
ඒවගේ
එත්නි ප්‍රබ්ලමයක් ගැන කිව්වා එත්නි ප්‍රබ්ලම තියෙනවනම් කොම සියට පනස් දෙකක් දෙමළ ජනතාව සිංහල ජනතාව සමඟ සිටින්නේ. ඒකින්ද මේ මෙතන ඇවිල්ලා බොරු කියලා මේ ජනතාව නොකියවන්න එපා කියලා මම මෙතුමාට කියා
සිටිනවා.
I want to reply that. Whatever development that happened during the Rajapaksa era was entirely targeting military reasons. I think we all know that. For the purposes of their military infrastructure, they did spend money in the Northeast. If the members seems to think that he can sort of cheat everybody on those sort of logics, I think you can't get a bigger fool.
Karu Maduro itana ke matu amatumata minitu dalaha ka kaalaya thiyenu.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මට කොච්චර වෙලාව තියෙන්නේ?
මිනිත්තු 12යි.
ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්න ඕන මාතෘකාව තමයි මේ එළඹෙන 2024 වර්ෂයට අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ අයවැය පිළිබඳ සාකච්ඡාව. හැබැයි මම කනගාටු වෙනවා වගකිය යුතු විපක්ෂය විදිහට වෙලාව එකතු කරොත් එහෙම මම හිතන විශාල වෙලාවක් ක්‍රිකට් වලට වෙන් කරා. නමුත් ක්‍රිකට් වලින් එහෙම ලොකු ආර්ථිකයක් හැදිලා නැහැ. ඉතින් අපිට පේනවා විපක්ෂයේ ප්‍රධානීන්ගේ දැනුම ක්‍රිකට් ආර්ථිකය ගැන තමයි කතාව. හැබැයි ක්‍රිකට් වල තියෙන දූෂණ වංචා ඒව ගැන අපි අද දවසේ ඉල්ලීමක් කරා කතානායකතුමාගෙන් සිලෙක් කමිටියක් දාලා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් කරන්න කියලා. මොකද ලංකා මිනිස්සුන්ට හදවතට තියෙන ලොකුම ක්‍රීඩාවක් විදියට. නමුත් මම කනගාටු වෙනවා ක්‍රිකට් ආර්ථිකය විතරයි විපක්ෂ ආර්ථිකය විතර දකින්නේ. නමුත් 2024 වර්ෂයේදී පොදු සේවා සඳහා බිලියන 4310ක් ඒකාබද්ධ මුදලට ඩොලර් රුපියල් බිලියන 6966ක් අත්තිකාර වශයෙන් බිලියන 6ක් වශයෙන් මුළු වියදම බිලියන 11283යි. අපේක්ෂිත ආදායම 3820යි. ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එක රේගුව එවැගේම විදේශ වෙළඳාම ආදී ඔක්කොම එකතු කරාම තර අයවැය හිඟේ විදියට ණය සීමාවක් අපිට ගන්න වෙලා තිනෝ බිලියන 7350ක්. එමනම් අපිට සරල කතන්දරය අපි සාකච්ඡා කරන්න ඕන මෙන්න මේ ගැටලුව විසඳගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය අනුව වැඩ කරන්න පුළුවන් විනයක් හදන්න ඕන මුලින්ම. මොකද උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් මිනිස්සු හිතන්නේ අද දවසේ තියෙන මේ අයවැයට අදාළ කතා නෙමෙයි එක එක විපක්ෂ නායකතුමාගේ ඉඳන් කතා කරන යම්ම අදාළ නැති දේවල්. ඒ වගේම මේ ගරු සභාව නොමග යවමින් රාත්‍රියේදී මාධ්‍යම් පවා පෙන්වන්නේ කාරණා. හැබැයි අද දවසේ අපි කතා කරන මේ අනපනත් ගැන කිසිම මිනිහෙක් මේ රටේ දන්නේ නැහැ. ඒක මිනිසුන්ට තොරතුරු දැන ගැනීමට තියෙන අයිතියටත් බලවත් පහරක් විදිහට තමයි මම දකින්නේ. ඒ වගේම තමයි අපි දැක්ක පෞගේ දවස්වල ගරු නියෝජ්‍ය කතානායකතුමනි දුන්නා. ඇත්තටම විශේෂයෙන්ම මම කියන්න කැමති ඒ වගේම තමයි ගරු විනිසුරන්ට මම විශේෂම අධිකරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා රටේ ආර්ථිකයට බලවත් පහරක් කරලා තිනවා අද නඩු තීන්දුව ප්‍රමාද කිරීම. සමහර මම මේ බොහොම වගකීමෙන් කියන්නේ තමන් විසින් ලියන්න ඕන නඩු තීන්දුව ප්‍රමාද කරලා බලවත් විදිහට ආර්ථිකයට බලවත් හානියක් කරලා තිනවා. මේ වෙන විට අද ජේෂ්ඨත්වෙන් ගියාට සමහරවිට නඩු තීන්දුව ටික ලියලා නැහැ නිසි වෙලාවට. එතකොට ඒ වගේම තමයි නීතිපති දෙපාර්තමේන්තුව ගත්තත් ඒ වගේ. මොකද පසුගිය දිනක මම ඒ ගැන නීතිපති දෙපාර්තමේන්තුවට කතා කරා. කෝට්ටේ ප්‍රදේශයේ තියෙන ගොවිජන මධ්‍යස්ථානයෙන් කුඹුරක් සම්බන්ධයෙන් නඩුවක් දාලා ඒ කුඹුරු යායට අනවසර ඉදිකිරීමක් කළා. කුඹුරු යාය මේන විට සංවර්ධනය කරන බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. WP 1 ඇලිගරක් 46 20 23 කියන නඩු අංකය යටතේ ඒ අදාළ රස්සාවෙන් අස්වනා කියලා ලිපිගොනු ටික බාර දීලත් නැහැ. ඒතන ලිපිගොනුවට මාස ගානක් තිස්සේ ප්‍රමාද වෙනවා. කන්න තුනක් අද ඒ වෙල්ලා කුමුරුආයේ වගා කරන්න බැරිවලු තිනවා. කන්න තුනක්. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ රාජ්‍ය නිලධාරින්ගේ අතිනුත් මම මේ කියන්නේ නැහැ හැම නිලධාරියාම කියලා. මම මේ කියන්නේ නැහැ හැම විනිශ්චයකාරතුමාම කියලා. නමුත් ආර්ථිකයට හානි වෙනකොට ආර්ථිකයට අඩු වැඩි වශයෙන් දේශපාලඥයා විතරක් නෙමෙයි වගකිය යුතු පුරවැසියන් විදියට රාජ්‍ය
නිලධාරීන් ඇතුළු පුරවැසියන් බොහෝ දෙනෙක් මේ ආර්ථිකය කඩාවැටීමට යම් යම් මට්ටම්වලින් වග කියන්න ඕන. ඒ වගේම තමයි හමුදා සහ පොලිස් නිලධාරීන්. අපි දන්නවා පසුගිය කාලයේ පුරාවටම රටේ ආරක්ෂා බිඳවට්ටල මේ ආර්ථිකය වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණා සමහර හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ දේශපාලන මතවාද. මොකද හමුදාවේ පොලිසිය අඳුම දාගෙන හිටියද ඒගොල්ලොත් සමහර අනාගත ජනාධිපතිලා වෙන්න එහෙම නැත්නම් දේශපාලනය කරන්න බලාගෙන එහෙම නැත්නම් රට අල්ලන්න බලාගෙන හිටපු පිරිසක් හිටියා. ඒකත් මේ ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන වශයෙන් හේතු වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අද පොලිසිය අන්ත පිරිහීමකට ලක් කළා තියෙනවා. අද රටේ ආර්ථිකය මෙහෙවන්න, ඒක රටේ ඉදිරි කටයුතු මෙහෙවන්න, ඒ වගේම රටේ සිවිල් තත්ත්වය කළමනාකරණය කරන්න පොලිසිය ඉතා අවශ්‍ය වැදගත් ආයතනයක්. නමුත් අද උදෑසනම පත්තර කියවනකොට එහෙම නැත්නම් පත්තර ප්‍රවෘත්ති පත්‍රවල තියෙන කරුණු වලින් භාගයට භාගයක් තියෙන පොලිසියේ විනය පිරිහීම සම්බන්ධ ඉතින් මම හිතන්නේ මේකත් මේ විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕන කාරණාවක්. ඒ වගේම තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව. අපේ ගෙවල් වලට මිනිස්සු නිලධාරීන් හැමදාම එනවා මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිපි ගොනු වල මාස ගාණක් එනවා. තාම ඒකට පිළිතුරක් නැහැ. මොකද්ද උනේ දන්නේ නැහැ කියලා මිනිස්සු හරියට රස්සියාදු වෙන තමයි මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව. ඒ නිසා මේ සුවාදීන කොමිෂන් සභාවක් වුණ පළියට මේ තමන්ගේ යුතුයකම් වගකීම් නිසි පරිදි නිසි වේලාවට කඩිනමින් ඉෂ්ට කරන්න දෙන්න බැරි නම් ඒකත් මේ ආර්ථිකයට විශාල බරපතල හානියක් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තමයි මේ කෝප් සහ කෝපා කමිටුව මුදල් කමිටුවට මුදල් කමිටුව දෙන නිර්දේශ ක්‍රියා නොකරන සමහර නිලධාරීන්. මොකද මේ කෝප් කමිටුව, කෝපා කමිටුව, මුදල් කමිටුවේ සභාපතිතුමා මේ වෙලාවේ සභාවෙත් ඉන්නවා. අපි දෙන නිර්දේශ සමහර දේවල් ඒ සමහර අමාත්‍යංශවල සමහර නිලධාරීන් මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කතා කරාට එළියට ගිහිල්ලා තමන්ගේ යුතුකම් වගකීම අයුරු ඉෂ්ට කරන්නේ නැහැ. ඒ වගේම මුදල් අමාත්‍යංශ විශේෂයෙන්ම රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු මේ අමාත්‍යංශ ඇමති උරුමර දීලා තියෙන වැඩ කටයුතු ඒ දීලා තියෙන ඒ වෙන් කළ දෙන මුදල් නිසි පරිදි ඒ නියමිත ක්‍රමවේදයට ක්‍රියාත්මක කරනවාද ඒ ව්‍යාපෘති කරනවාද කියලා නියාමනය කරන වගකීමක් තියෙන මුදල් අමාත්‍යංශයට. හැබැයි මුදල් අමාත්‍යංශයේ නියාමනය පසු විපරම අන්තිම දුර්වල තැනක තියෙන ගොඩක් වෙලාවට මේ පාර්ලිමේන්තුවේගෙන බොහෝ රාජ්‍ය ආයතනවල ඒ මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඉන්න. හැබැයි ඉතාමත් දුර්වල පසු විපරමක් තියෙන. ඒ වගේම තමයි රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව දේශීය ආදම් දෙපාර්තමේන්තුව ගැන ඇත්තටම මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. අන්තිම දුර්වල මැදිහත් වීමක් තියෙන. මම හිතන්නේ අපි මේ සම්බන්ධයෙන් තදින් තීරණ යාවත්කාලීන කරන්න ඕන, නීති රීති යාවත්කාලීන කරන්න ඕන. මොකද හේතුව අපි පාර්ලිමේන්තුව දීලා දෙන බොහෝ නිර්දේශ මේ කණෙන් අහලා අනිත් කණෙන් පිට කරන නිලධාරි පැලැන්තියක් ඉන්නේ. මොකද තමන් එනේන ආණ්ඩුවට පක්ෂව ටයිපටි මාරු කරගෙන තමන්ගේ වැඩේ කරගෙන යනවා මිසක් බොහෝ නිලධාරි මම මේ කියන්නේ නැහැ මෙතනින් අවංකව වැඩ කරන ගෞරවනීය සේවයක් කරන නිලධාරින් ගැන නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි ටයිපටි මාරු කර කර අන්තිම දූෂිත දැනකට මේ රට මෙහෙවන නිලධාරි පැලැන්තියක් ඉන්නවා. මොකද අපි දැක්ක මේ දවස්වල මේ කෝප් කමිටුවේ තියෙන තත්ත්වෙත් එක්ක සමහර ආයතනවල ඒ ප්‍රධානීන් අද කෝප් කමිටුවට විරුද්ධව යම් යම් ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. මම දැක්කා මේ සමාජ මාධ්‍යවල එක එක නම් වලින් හොයාගෙන යනකොට මේ කෝප් කමිටුවට ඇවිල්ලා සමහරලාට අන්තිම දූෂිත ඒගොල්ලෝ වැරදිකාරව වෙච්ච සමහර නිලධාරීන් සමහර පුද්ගලයෝ අද කෝප් කමිටුවේ ගෞරවය විනාශ කරන උත්සාහ කරන. නමුත් අපි විශේෂම මේ කතානායකතුමාගේ මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කඩිනමින් මේ කෝප් කමිටුව, කෝපා කමිටුව සහ මුදල් කමිටුවට මීට වඩා බලතල සහිත බලවත් මේ තත්ත්වයක් උදා කරන්න කියලා ඇති කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ පාර්ලිමේන්තු යෝජනාවක් කරනවා. මේ සමහර දේශීය ආදන්ත පාර්ලිමේන්තුවේ විසින් ගරු නියෝජක කතානායකතුමනි පැමිණිලි ඉදිරිපත් කරන බදු වංචා සම්බන්ධයෙන් අධිකරණයට. ඒ දේශීය ආදන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ම ඒ අදාළ බදු වංචා කරන කොම්පැනි වලට කියන ඕගොල්ලෝ ඇඩ්‍රස් එක වෙනස් කරන්න කියලා පැමිණිල්ල දානකොට. එතකොට අධිකරණයට පැමිණිල්ල දැම්මයන් පස්සේ බදු වංචාව සම්බන්ධයෙන් අධිකරණයෙන් සිසාසිය වන්න විදියක් නැහැ. මොකද දේශීය ආදන් දෙපාර්තමේන්තුවේ තියෙන ලියුම්පිනේ නෙමෙයි නඩුව දාලා තියෙන්නේ. හැමතිස්සෙම කියලා සිසාසි මේ අපෝ රිටර්න් වෙනවා ගිහිල්ලා බලන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ වල බදු වංචා සම්බන්ධයෙන් දාපු ලිපිගණු කීයක් බාර දීලා තියෙනවද, කීයකට සිසාසි බාර දෙන්න බැරි වෙලා තියෙනවද කියලා. මොකද ඒ තරම් ඉතා සූක්ෂම ලෙස දූෂිත ලෙස මේ කණ්ඩායම එකතු වෙලා මේ රටේ ආර්ථික බිඳවට්ටන්න උත්සාහ කරලා තියෙනවා. මේක මම බොහොම වග වගකීමෙන් කියන්නේ ගිහිල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ වල බලන්න මේ බදු වංචාවල් සම්බන්ධ නඩුවල තත්ත්වය. ඒ වගේම තමයි අද කෝප් කමිටුවට ගහන්න පටන් ගන්න දිනෝ කට්ටියක්. හැබැයි පෞගේ කාලේ අපි NMR එක, CB එක, ඒ වගේම පෙට්‍රෝලියම් කෝපරේෂන් එක, භූවිද්‍යා, තේ මණ්ඩලය, ඒ වගේ සංචාරක මාධ්‍යංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල බැංකු ටික ගෙනවා. මේ මහජන බදු මුදල් විනාශ කරපු, හොරගම් කරපු අන්ත දූෂිත සමහර දේශපාලඥයෝ සහ සමහර නිලධාරීන් අද කුලප්පු වෙලා මේ ක්‍රිකට් බෝඩ් එක පස්සේ දුවනවා. හැබැයි තමන් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් පේන්නේ කවුද හොරා කියලා, කවුද වංචාකාරයා කියලා. ඉතින් ඒකත් මම වගකීමෙන්ම කියන්නේ මේ වෙලාවේ. ඒ වගේම තමයි අද මම මේ ගත්ත පහුගිය දවස්වල මේ නියෝජ්‍ය කතානායකතුමනි මේ අපි දැන් මේ IMF එකෙන් අපි බලාපොරොත්තු වෙනවා තව මිලියන 300ක් ඩොලර් මිලියන 300ක් ලැබෙන්න. හැබැයි ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 295ක මේ රටේ වවන්න පුළුවන් සුදුළුණු, අල, කජු, ගොරක, තක්කාලි, ගස්ලබු, කොමඩු, කිරියල, මඤ්ඤොක්ක, අන්නාසි, මෑකරල් මුං අටගෙන අල්ල තිනවා. මම මේ HS codes ටිකත් ගත්තා. මම විශ්වාස කරන මේ රටට කිරියල ගේනවා කියලා. HS code 0.50311 කියන HS code එක යටතේ කිරියල ගේන රටක් මේක. ඉතින් ඒක නිසා අපි නිකන් බොරුවට කතා කරලා වැඩක් නැහැ. ඒ වගේ විශේෂයෙන් මම මේ ඇමතිතුමාලටත් කියන්නේ බොරුවට අපි ආණ්ඩු පක්ෂීයන් නිකන් මේ පම්පෝරි ගහන්න එපා. මොකද මේ ප්‍රකාශනිකුත් කරන්න එපා. තමන්ගේ අමාත්‍යංශ වලට මේ ගමන ජනාධිපතිතුමා මුදල් වෙන් කරලා තිනෝ. ඒ වෙන් කරපු මුදල් වලට තමන්ගේ යුතුයකම ඉෂ්ට කරන්න. ඒ වගේම තමන්ට දීලා තියෙන ඒ කාර්යභාරය කරන්න. ඒ කාර්ය සාධනේ නිසි පරිදි කරන්න. එහෙම නැතුව අපි තවදුරටත් කිරියල ගෙන්නන, මඤ්ඤොක්ක ගෙන්නන, බතල ගෙන්නන ආර්ථිකයක් අතල වැඩක් නැහැ. මොකද මේ රටේ පොළොව යට තියෙන මිනිරන් ගැන, පොළොව යට තියෙන ඛනිජ සම්පත් ගැන හොයන්න ඉස්සෙල්ලා මේ මහ පොළොවේ වැවෙන මේ වගේ රටක් මේ ධර්ම කලාපේ උසස් මේ උසස් කෘෂිකර්මාන්තයක යෙදෙන්න පුළුවන් රටක මේ පොළව මත වවන්න පුළුවන් බෝග ටික වවා ගන්නේ නැතුව පොළව යට තියෙන ඛනිජ ගැන හොයන්න එපා. මොකද තවදුරටත් මේ කිරියල ගෙන්නලා, එහෙම නැත්නම් මඤ්ඤොක්ක ගෙන්නලා මේ රටේ තියෙන ඩොලර් ටික පිටරටට යවන්න පුළුවන් තත්ත්වයක් උදා කරනවා. ඒක අපි සියලු දෙනාගේම අවාසනාව. ඒ වගේ තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ දලදේශ නිෂ්පාදනයට, ඒ වගේම ආර්ථිකයට හානි කරපු විශාල ආර්ථික ඝාතක විශාල ප්‍රමාණයක් ඉන්නවා. මොකද මම ඒක කියන්නේ විශේෂයෙන්ම 2022 වර්ෂයේදී මහජන ඒක රාශි වීම 847ක්, සමග ජන බලවේගයේ විරෝධතා 185ක්, JVP එකේ විරෝධතා 230ක්, පෙරටුගාමීන්ගේ විරෝධතා 45ක්, අන්තරයේ විරෝධතා 32ක්, වෘත්තීය සමිති 220ක්, වෙනත් සංවිධාන 135ක් මහපාරට බැහැලා විශාල කඩක් කප්පල්කාරී වැඩ කරා. හැබැයි මේකෙන් මම කියන්නේ නැහැ මිනිස්සුන්ට විවේචන කිරීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, එහෙම නැත්නම් තමන්ගේ ඒ විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අනිවාර්යෙන් අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වගේම රජයක් විදිහට පිළිගන්නවා. හැබැයි මහපාරවල් හරස් කළා, ජාතික දේපළ ගිනි තියලා, මහජන දේපළ ගිනි තියලා, රටේ ජාතික ආරක්ෂක බිඳවට්ටලා, රටට එන සංචාරකයන් එන එක අඩාල කරලා, රටට එන විදේශ විනිමය අඩාල කරලා කරපු ඒ කඩාකප්පල්කාරී වැඩත් ආර්ථික ඝාතකයේ පිරිසක් විදිහට තමයි අපි දකින්නේ. ඒ වගේම අපි දැක්කා LNG
කාලේ අවසන් වෙනවා.
මට විනා තප්පර 30ක් දෙන්න LNG බලාගාරය හදන්න දුන්නේ නැහැ. සාම්පූර් බලාගාරය හදන්න දුන්නේ නැහැ. ඒ වගේම විදුලි ජනන සැලසුම කඩාකප්පල් කරා ජනතා විමුක්ති පෙරමුණ ඉතා සැලසුම් සාගතව. මොකද සාම්පූර් බලාගාරය හදන එකට විරුද්ධව ගිහිල්ලා සාම්පූර් බලාගාරය මෙගෝඩ් 500 හැදුවා. 2021 වෙනකොට ජාතික පද්ධතියේ මෙගෝඩ් 2032ක් එනවා. හැබැයි 2032 ගෙන් අපිට ජාතික පද්ධතියට එකතු කරගන්න පුළුවන් උනේ මෙගෝඩ් 600. ඒක නිසා මේ අඩු වැඩි වශයෙන් මේ රටේ ආර්ථිකයට හානි කරපු අය අවුරුදු 75ක සාපේ කිව්වට සියලු දෙනාම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනේ. හැබැයි මම වග කියන්නේ නැහැ. මොකද මම මන්ත්‍රීවරයෙක් විදියට ලබා දෙන ගොඩාක් වරප්‍රසාද එපා කියපු කෙනෙක්. ඒ වගේම පර්මිට් එකත් එපා කියපු මිනිහෙක්. හැබැයි මේ අද මහලකෝට කැක්කුමට කතා කරන විපක්ෂයේ පෞගේ සතියේ තුල ඒ තමන්ගේ භූමිකාවේ ඉතා මම සෝචනීය රංගනයක යෙදුණා. ඒක නම් මගේ අප්‍රසාදය බලගෙන මා නිහඬව බොස්සු.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු MS තෞපික් කරුඹන්තුම ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් දෙන්න.
బిస్మిల్లాహిర్ రహ్మానిర్ రహీమ్. గౌరవ பிரதி சபாநாயர் அவர்களே, 2024 ஆண்டு வரவு செலவு திட்டத்தின் இரண்டாம் வாசிப்பு இன்றைய விவாதத்தில் எனக்கும் நேரத்தினை ஒதுக்கி தந்தமைக்கு எனது நன்றியை தெரிவித்துக் கொள்வதோடு, 2024 ஆண்டுக்கான வரவு செலவு திட்டம் எங்களுடைய அதிமேன்மையங்கிய ஜனாதிபதி அவர்களினால் முன்வைக்கப்பட்டிருக்கின்றது. அதில் முதலாவதாக நீண்ட காலமாக நீண்ட போராட்டத்துக்கு பின்பு அரச உத்தியோகத்திற்கான ஒரு 10,000 ரூபாய் அந்த வரவு செலவு திட்டத்தில் சம்பள உயர்வு ஒன்றை ஏற்படுத்தியிருக்கின்றார். உண்மையில் தற்பொழுது இந்த நாட்டில் நிலவுகின்ற வாழ்வாதார செலவு, உண்மை வாழ்க்கை செலவை எடுத்தால் பாரிய ஒரு உச்சநிலையில் இருந்து கொண்டிருக்கின்றது. உண்மையிலேயே வழங்கப்படுகின்ற இந்த 10,000 ரூபாய் அந்த உயர்வு உண்மையிலேயே அவர்களுக்கு போதாது. அதைவிட தற்பொழுது உங்களுக்கு தெரியும் மின்சார கட்டணம் அதிகரிக்கப்பட்டிருக்கின்றது. அதே போன்று சகல அத்தியாவசிய பொருட்கள் அனைத்தும் அதிகரிக்கப்பட்டிருக்கின்ற இந்த வேளையில் உண்மையிலே வழங்கப்படுகின்ற இந்த 10,000 ரூபாய் உண்மையிலேயே அவர்களுக்கு வெறும் அந்த சம்பள உயர்வு ஒரு கண் துடைப்பாகவே இருக்கின்றது. அதே போன்று பாரிய ஒரு எதிர்பார்ப்புடன் இருந்த உள்ளூராட்சி மன்றங்களில் தற்காலிக அமைய அடிப்படையில் வேலை செய்கின்ற நாடு பூராவும் கிட்டத்தட்ட 8,000 ஊழியர்கள் இருக்கின்றனர். அவர்கள் இந்த வரவு செலவு திட்டத்தில் அதிமேன்மகங்கிய ஜனாதிபதி அவர்களையும் சேவையில் நிரந்தரமாக்குவதற்கான ஒரு முன்மொழிவை செய்வார் என்று எதிர்பார்க்கப்பட்டிருந்தது. அதே போன்று அந்த முன்மொழிவும் தமிழ் மொழி மூலம் இருக்கின்ற இந்த வரவு செலவு திட்ட புத்தகத்தில் தமிழ் மொழி மூலம் இருக்கின்றதில் அது இருக்கின்றது. ஆனால் சிங்கள மொழி மூலம் அதே போன்று ஆங்கில மொழி மூலம் இருக்கின்ற இதில் உள்ளடக்கப்படவில்லை. இது சம்பந்தமாக நான் நிதியமைச்சோடு தொடர்பு கொண்டு கேட்டதற்கிணங்கு அவர்கள் கூறியது இது தவறுதலாக இந்த புத்தகத்தில் அச்சிடப்பட்டிருக்கின்றது என்பதை அவர்கள் கூறியிருந்தார்கள். இதை நான் இங்கு சபைக்கு சுட்டிக்காட்ட வேண்டும். அதாவது இந்த வரவு செலவு திட்ட இந்த புத்தகத்தில் தமிழ் மொழி மூலம் இருக்கின்றதில் சேவையினை உறுதிப்படுத்தல், பல்வேறு அரசாங்க நிறுவனங்களில் வேறுபட்ட தற்காலிக திட்டங்களின் கீழ் ஆட்சேர்ப்பு செய்யப்பட்ட பல ஊழியர்களது சேவை இதுவரை நிரந்தரமாக்கப்படவில்லை, 180 நாட்களுக்கு அதிக காலம் சேவை புரிந்த அத்தகைய அமைய ஊழியர்களை அரசாங்கத்தின் ஒழுங்கு விதிகளுக்கு அமைவாக நிரந்தர ஊழியர்களாக இணைத்துக் கொள்வதற்கு நடவடிக்கை எடுக்கப்படும் என்று தமிழில் சொல்லப்பட்டிருக்கின்றது இந்த புத்தகத்தில். ஆனால் சிங்களத்திலோ அல்லது ஆங்கில மொழியிலோ இது கூறப்படவில்லை. அதே நேரம் எங்களுடைய அதிமேன்மகங்க ஜனாதிபதி அன்று வாசிக்கின்ற பொழுது இந்த விடயத்தை வாசிக்கவும் இல்லை. இது தவறுதலாக அச்சிடப்பட்டு இருக்கின்ற என்பதை நிதியமைச்சர் கூறுகின்றது. இது ஒரு தேசிய வரவு செலவு திட்டம், ஒரு அதிமேன்மகங்கிய ஜனாதிபதியால் சமர்ப்பிக்கின்ற இந்த வரவு செலவு திட்டத்தில் இந்த தவறுதலாக அச்சிடப்பட்டிருக்கின்ற என்பதை கூறுவது உண்மையிலேயே இது ஏற்றுக்கொள்ளக்கூடியதாக இல்லை. அதே போன்று அவர்களுக்கு அநீதி இழைக்கப்பட்டிருக்கின்றது. இது சம்பந்தமாக இந்த அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை இங்கு நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே போன்று எங்களுடைய ஜனாதிபதி சமர்ப்பித்த அந்த இதில் குடிநீர் சம்பந்தமாகவும், நாட்டில் உள்ள குடிநீர் சம்பந்தமாகவும் இங்கு அவருடைய வரவு செலவு திட்டத்தில் குறிப்பிட்டிருக்கின்றார். திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையில் கிண்ணியா பிரதேசம் ஒரு பாரிய ஒரு சனத்தொகையை கொண்ட பிரதேசம். அந்த பிரதேசத்தில் குடிநீர் தட்டுப்பாடு அடிக்கடி தற்பொழுது நிலவுகின்றது. அதே போன்று தோப்பூர் பிரதேசத்தில் நிலவி வருகின்றது. அதே போன்று குச்சவெளி இன்னும் செல்வநகர் போன்ற பிரதேசங்களில் குடிநீர் பிரச்சனை தொடர்ச்சியாக இருந்து வருகின்றது. இந்த பிரச்சனைகளை தீர்ப்பதற்கு இங்கு வரவு செலவு திட்டத்தில் எங்களுடைய அதிமேதகு ஜனாதிபதி கூறிய போன்று நடவடிக்கை எடுக்கப்படுகின்ற பொழுது அந்த பிரதேசங்களிலும் திருகோணமலை மாவட்டத்திலும் அந்த குடிநீர் பிரச்சனையை தீர்ப்பதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதே போன்று கிராமிய பாதைகள் அமைப்பதற்காக கிட்டத்தட்ட 10 பில்லியன் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையிலும் கிட்டத்தட்ட 25-30 வருடங்கள் யுத்தத்தால் பாதிக்கப்பட்ட ஒரு பிரதேசம், அதே போன்று சுனாமியால் பாதிக்கப்பட்ட ஒரு பிரதேசம், அதே போன்று தற்பொழுது பொருளாதார பிரச்சினையினால் பாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. இன்னும் நிறைய கிராமிய வீதிகள், கிராமிய பாலங்கள் அமைக்க வேண்டிய ஒரு சூழ்நிலை அங்கிருந்து கொண்டிருக்கின்றது. அந்த வகையில் மிக முக்கியமான ஒரு பாலமாக நாங்கள் இந்த பொருளாதார பிரச்சினைக்கு ஏற்படுவதற்கு முன்பு நாங்கள் ஆரம்பிப்ப ஒரு அவார்டிங் செய்யப்பட்ட ஒரு பாலம் மூதூர் பிரதேசத்தில் வேதத்தீவு பாலம். இந்த பாலம் மிக முக்கியமாக அமைக்கப்பட வேண்டிய ஒரு பாலமாகும். அங்கு அந்த பாலத்தை அமைப்பதன் மூலம் அங்கிருக்கின்ற குடும்பங்கள், அதே போன்று விவசாயிகள், விவசாய நிலங்கள், பாரிய நிலங்கள் இருக்கின்றபடியினால் அவசியமாக இந்த ஒதுக்கப்பட்ட இந்த 10 பில்லியன் ஒதுக்கீட்டில் அந்த வேதத்தீவு பாலமும் அமைக்கப்பட வேண்டும். இது சம்பந்தமாக ஏற்கனவே சென்ற அந்த பொருளாதார பிரச்சனை ஏற்படுவதற்கு முன்பு அதை நாங்கள் அமைப்பதற்கு முயற்சி எடுத்திருந்தும் அது கைகூடவில்லை. ஆகவே இந்த 2024 வரவு செலவு திட்ட இந்த நிதி ஒதுக்கீட்டின் மூலம் அது செய்யப்பட வேண்டும் என்பதை நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதே போன்று காணி உறுதி வழங்குவதற்காக 20 லட்சம் காணி உறுதி வழங்குவதற்கு கிட்டத்தட்ட 2 பில்லியன் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. திருகோணமலை மாவட்டத்தில் உண்மையிலேயே யுத்தத்தால் பாதிக்கப்பட்ட, யுத்தம் நடந்திருந்த பொழுது அந்த காணிகளை விட்டு வெளியேறி வந்தவர்களுக்கான அந்த மீண்டும் அந்த காணிகளை வழங்குவதற்கான நடவடிக்கை இதுவரையும் எடுக்கப்படவில்லை. தற்பொழுது நாங்கள் நடவடிக்கை எடுப்பதற்கான முயற்சியை எடுத்துக்கொண்டு இருந்தாலும் இதுவரைக்கும் அது கைகூடவில்லை. ஆகவே இந்த 2 பில்லியன் ஒதுக்கீடு செய்யப்பட்ட இந்த ஒதுக்கீட்டின் மூலம் அந்த காணிகளை கிட்டத்தட்ட புல்மோட்டை, குச்சவலி, அதே போன்று கிண்ணியா, மூது போன்ற பிரதேசங்களில் தொடர்ச்சியாக காணி பிரச்சனை இருந்து வருகின்றது. அந்த காணிகளையும் விடுவித்து, விவசாய காணிகள் அதே போன்று குடியிருப்பு காணிகளையும் விடுவித்து அந்த காணிகளுக்கான காணி உறுதி பத்திரமும் வழங்கப்பட வேண்டும் என்பதையும் நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். அதே போன்று கடந்த காலங்களில் பாராளுமன்ற உறுப்பினர்களுக்கென்று வழங்கப்பட்ட பன்முகப்படுத்தப்பட்ட நிதி தற்பொழுது மாவட்ட ஒருங்கிணைப்பு குழு வினூடாக வழங்குவதற்கு ஒரு முன்மொழிவு செய்யப்பட்டிருக்கின்றது. கிட்டத்தட்ட 11 பில்லியன் அதற்கு ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. உண்மையிலே இதை மாவட்ட ஒருங்கிணைப்பு குழுவினூடாக வழங்குகின்ற பொழுது அங்கு மக்களால் தெரிவு செய்யப்பட்ட பாராளுமன்ற உறுப்பினர்களுக்கு அதில் அதற்குரிய அந்த ப்ரொபோசல்கள், அவர்களுடைய திட்டங்களும் உள்வாங்கப்படுமா என்பது இன்னும் யாருக்கும் தெளிவில்லாமல் இருக்கின்றது. ஆகவே கடந்த காலங்களில் பன்முகப்படுத்தப்பட்ட அந்த நிதி வழங்கப்பட்டது போன்று இந்த நிதி ஒதுக்கீட்டின் மூலம் சகல பாராளுமன்ற உறுப்பினர்களுக்கும் அந்த பன்முகப்படுத்தப்பட்ட நிதி வழங்கப்பட வேண்டும். ஏனென்றால் அவர்களும் மக்களால் தெரிவு செய்யப்பட்ட மக்கள் பிரதிநிதிகள், அவர்களுக்கும் அவர்களுடைய பிரதேசங்களை கவனிக்க வேண்டிய தேவை இருக்கின்றது. அதே போன்று தற்பொழுது கடந்த ஒரு சில வாரங்களுக்கு முன்பு வழங்கப்பட்ட அதிபர் நியமனம், அந்த அதிபர் நியமனங்கள் பெற்ற ஒரு சில அதிபர்கள் ஏற்கனவே கடந்த உள்ளூராட்சி மன்ற தேர்தலில் போட்டியிட்டு வேட்பாளர்களாக இருக்கின்றார்கள். அவர்களுக்கான அந்த உள்ளூராட்சி மன்ற தேர்தலும் நடக்கவில்லை. அதே போன்று அந்த வேட்புமனு செய்யப்பட்ட அந்த வேட்புமனுவும் ரத்து செய்யப்படவில்லை. இதனால் அவர்களுக்கு அங்கு தற்பொழுது பயிற்சி வழங்கப்பட்டு வருகின்றது. பயிற்சி வழங்கப்பட்டு வருகின்றது. அதில் அவர்கள் குறிப்பிட்டிருக்கின்றார்கள், அந்த வேட்பாளர்களாக இருக்கின்ற அந்த அதிபர்களுக்கு நியமனம் தாமதமாகத்தான் வழங்கப்படும் என்பதை அங்கு குறிப்பிட்டிருக்கின்றார்கள். நான் கல்வி அமைச்சின் மேலாதிக செயலாளரோடும் தொடர்பு கொண்டு நான் அதை கேட்டறிந்தேன். அவர்கள் அதுக்குள் சட்ட பிரச்சனை இருக்கின்றபடியினால் அதை அட்டர்னி ஜெனரல் டிபார்ட்மெண்டிடம் இருந்து அட்வைஸை எடுத்து நாங்கள் அதற்குரிய ஏற்பாட்டை செய்கின்றோம் என்று குறிப்பிட்டிருக்கின்றார்கள். இந்த நேரத்தினை ஒதுக்கி தந்தமைக்கு எனது நன்றியை தெரிவித்து எனது பேச்சை முடித்துக்
கொள்கின்றேன். ගරු අරුන්දික පැනඳු මැත ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි 2024 ආයවැය හා සම්බන්ධව මූලික වටේ සාකච්ඡාව සිදු කරන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කනගාටුවට කරුණක් තියෙනවා ගරු සභාපතිතුමනි, පසුගිය දවසකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්න තීන්දුව. ඒ තීන්දුවේදී කිව්වා එවකට හිටපු ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ආර්ථිකයට සම්බන්ධ අනිකුත් අය, මුදල් අමාත්‍යතුමා ඇතුළු ඒ අය වග කියන්නට ඕනයි කියලා. මේ වෙලාවේදී ඒ රජයේ පැවිලි කර්මාන්තර රාජ්‍ය අමාත්‍යවරයා හැටියට වැඩ කටයුතු කරපු මම යම්කිසි කනගාටුවක් තියෙනවා. අපි යම්කිසි ප්‍රකාශයක් කරන්න ඕන ගරු සභාපතිතුමනි. අපි බාර ගන්නකොට මේ රටේ දේශීය පැවිලි කර්මාන්තය, එහෙම නැත්නම් විශේෂයෙන් ගත්තාම මම තාල වර්ගයේ සම්බන්ධ විශේෂ පොල් ආශ්‍රිත කර්මාන්ත සම්බන්ධව මම වැඩ කටයුතු කළා. අපි බාර ගන්නකොට ඩොලර් මිලියන 200යි මේ රටේ පොල් කර්මාන්තයෙන් ලැබිච්ච ආදායම. ඒ අවුරුද්ද විතරක් ගරු සභාපතිතුමනි ඩොලර් මිලියන 900ක්, එහෙම නැත්නම් ඩොලර් බිලියන එකක් දක්වා මේ රටේ පොල් කර්මාන්තය දියුණු කරන්නට අපිට හැකි වුණා. එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කවුරු මොනවා කිව්වත් මම දන්නවා එතුමා ගත සමහර ප්‍රතිපත්ති මේ තීන්දුව සම්බන්ධයෙන් අපිට ගැටලු තියෙනවා, විවිධ ප්‍රශ්න තියෙනවා. හැබැයි පොල් කර්මාන්තය ගැන ගත්තාම මේ රටේ දේශීය පොල් කර්මාන්තය දියුණු කරන්නට මේ රටේ හැම තැනම හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේකම බීජ පොල් පැල් තවාන් හදලා, ඒ බීජ පොල් පැල් තවාන් වලින් පොල් පැල නිෂ්පාදනය වැඩි කරන්න, ඊළඟට පුරන් වෙලා තියෙන කුඹුරුවල පොල් වගාව, එහෙම නැත්නම් සෝජාන් ක්‍රමයට වගේ පොල් වගාව ඇති කරන්න, ඊළඟට පොල් වගාවත් එක්කම තැඹිලි වගාව විශේෂයෙන්ම තැඹිලි වලින් ගන්නා වූ ආදායම වැඩි කරන්න, ඊළඟට පොල් වගාවට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න එතුමාගේ රජය තුළ වැඩ කටයුතු කළා. මම මේ උදාහරණයක් හැටියට කියන්නේ. හැබැයි සමහරක් තැන්වලදී අපි දැක්ක මේ පොහොර ප්‍රශ්නේ එනකොට ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ පොහොර ටික නිකන් දුන්න නායකයෙක්. මේ රටේ පොහොර ටික ඉතාමත් අඩුමුදලට ලබා දීලා පස්සේ පොහොර ටික නිකන් දුන්නා. ඉලෝල් වගාවට දුන්නා, පළතුරු වගාවට දුන්නා, සමස්ත වැවිලි කර්මාන්තයට, වැවිලි ක්ෂේත්‍රයටම දුන්නා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වැරදිච්ච කතරක් තමයි අපි ප්‍රකාශ කරා. සමහර නිලධාරි දුන්න උපදෙසත් එක්කලා ගිය ඒ විශේෂම කාමනික පොහොර වගාව එකපාරට කරන්න ගියා. අපි කිව්වා බීජ අඳුනගෙන, ප්‍රදේශ අඳුනගෙන එකපාරට කරන්නේ නැතුව මේක කරන්න. නමුත් නිලධාරි අපිට ඒ වෙලාවේ නිලධාරි සමහරක් කරාට අපි එක පැත්තකින් කනගාටු වෙනවා. එවකට රජයේ හිටපු ප්‍රධාන නිලධාරියා, නම් කියන්න ඕනේ, අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධාන නිලධාරියා සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු කළේ අත්තරෝ මතක විදියට කියපු කාරණා එකකටවත් අරුම් ගන්න දෙන්නේ නැහැ. හැබැයි ඒ අතින් ගත්තාම වර්තමාන ජනාධිපතිවරයාගේ ඉන්න ප්‍රධාන ලේකම්වරයා ගත්තොත් එහෙම සමන්වයක නායකත්වමා, සමන්වයක නායකත්වමත් එක්කලා අපි යමක් කිව්වොත් එහෙම ඒක සාවධානව අහලා ඒ ප්‍රතිපත්ති මේ කටයුතු සම්බන්ධයෙන් එහෙම නැත්තම් තීන්දුව తీර ගන්නකොට ඒ අවස්ථාව සලසලා දෙනවා. මෙහෙම ප්‍රශ්න ඇති වුණා. ඊළඟට ගත්තාම ගරු සභාපතිතුමනි කොවිඩ් අර්බුදය ආවා. කොවිඩ් අර්බුදයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය නිරෝධායන මධ්‍යස්ථාන ඇති කරලා කොවිඩ් අර්බුදය සම්පූර්ණයෙන් මේ රටේ තුරන් කරන්න වැඩ කටයුතු කළා. ඒ වෙලාවේදී මටත් පුළුවන් වුණා මගේ දිස්ත්‍රික්කයේ ගරු සභාපතිතුමනි රෝහල් තුනක් අලුතෙන් හදන්න, තියෙන රෝහල් දෙකක් සහ නව රෝහලක් හදන්න, ඉරණවිල වහලා තිබිච්ච ඇමරිකන් හඬ ගොඩනැගිල්ල අරගෙන අපි රෝහලක් හදුවා. ගරු සභාපතිතුමනි ඉන්දියාවේ ජනාධිපතිවරයා මෝදි ජනාධිපති අගමැතිතුමාට අද සමහරක් අය කියනවා මෝදි අගමැතිතුමා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා තමයි වැඩසටහන කරේ. හැබැයි මෙහි අපිට ඒක අපිට දේශපාලනීකරණ වැඩසටහනක් තිබ්බේ නැහැ. අපි එහෙම කළේ නැහැ. මෝදි අගමැතිතුමාගේ කොවිඩ් ව්‍යාපෘතිය ඒ සම්පූර්ණයෙන්ම පක්ෂේ කොඩිය දාලා ඒ ගහන සර්ටිෆිකට් එක, එහෙම නැත්නම් මිනිසුන් අතර සර්ටිෆිකට් එකේ මෝඩි ජන අගමැතිතුමාගේ පින්තූරේ තියෙනවා, නිරෝධායන සහතිකයේ පින්තූරේ තියෙනවා, ඒ එන්නත් කරන වැඩසටහනින් පස්සේ දින සහතිකයේ පින්තූරේ තියෙනවා. එහෙම කරන්න දුන්නේ නැහැ. එහෙම කරන්නේ නැතුව දේශපාලනීකරණය කරපු නොකරපු එකේ වැරද්දද කියලා හිතනවා මේ වෙලාවේදී. සමස්ත කොවිඩ් වැඩසටහන තුළම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නායකත්වය දුන්නා. ඒ වගේම යම් යම් මංශවල අඩුපාඩු සිද්ධ වුණා. ඒ අඩුපාඩු සිද්ධ වුණේ ඒ සමහර නිලධාරි දුන්න උපදෙස් නිසා. ඒක නිසා ඊට වැඩි දෙයක් කියන්න නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගේන චෝදනාව නම් මම දන්නේ ජාතික අපරාධයක්. මේ රටේ මොන ක්ෂේත්‍රයක හරි උසාවි වල හරි මේ රටේ වෙන තැනක හරි එතුමා ගැන කතා කරනවා නම් අවුරුදු 30ක යුද්ධය අවසන් කළ ගරු සභාපතිතුමනි මේ උතුරු නගරයේ அதர் கஜேந்திர பொன்னம்மன் மத்தமா கதா கண்ணகோட மத்த எக்க சரத் வீரசேகர் மத்தமா தெக்க பட்லினோ ஹபை கியண்டோட பாலங் அதல பாரவல் அதல ஏனைன் பார அதல ஸ்பிரிதால அதல ஸ்கூல் எட்க அதல நகர அதல மனுவாத நுகர்வி மனுவாத நுகர்வி ஒய சங்குப்பிட்டே பாலம் முத்தூர் பாலம் வகை பாலங் அதல நகர அதல விநாச வெச்ச நகர அதல அத உத்தூர் நகர ஜனதாவ ஏவilla தக்குடி ஜனதாவத்துக்கு மிஸ் எல்லாம் கட்டிது கரனோ அது ஆயோஜனை கரன வெடியம் இன்னே உத்தூர் நகர 1983 இந்த அபிட வரதுனா அபி விசால ஹிம்சன அக்கற ஆய ஜனதாவட ஏ அது கிஹilla அமெரிக்கா இங்கிலாந்து பிரான்ஸ் கனடாவே ஏ ஆய දැන් அத விவசாயகின் பவுட் பத்தலா மேரட ரவilla ஆயோஜனை கரன ஆயோஜன அவஸ்தா சலசாகின தீனோ ஏ மிஸ்ர வீம சித்த வெடி யுத்தே அவசர வீமத் எக்கலா யுத்தேட விசால வீதமக் கரா வகேம யுத்தෙන් පස්සේ විශාල සංවර්ධනයක් එතුමා කළා. අද ගරු සභාපතිතුමනි එතනින් පස්සේ වර්තමාන රජයේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇත්තරම කිව්වානම අප කිව්වාගේ අර නිලධාරි නිසා කඩාගෙන වැටිච්ච නිලධාරි නිසා සමහරක් ගත්ත තීන්දු නිසා අපි එතනින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමහර දේවල් එක්කලා අපි එකඟ වෙන්නේ නැහැ. ඒවත් එක්කලා යම් යම් ප්‍රශ්න ඇති වුණා. හැබැයි ගරු සභාපතිතුමනි අද රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක බාර අරගෙන යම් කිසි ගමනක් යන්න ලෑස්ති වෙන වෙලාවේදී මම ඉතාමත් සතුටු වෙනවා. එක එක ක්ෂේත්‍රයක් තමයි මේ ආයවැය තියෙනවා. සරසවි ගැන වෛද්‍ය විද්‍යාල ගැන කරු සභාපතිතුමනි ඔබතුමාගේ මගේ දරුවෝ නෙමෙයි සල්ලිකාරින්ගේ දරුවෝ නම් ඔක්ස්ෆර්ඩ් එකට නැත්තම් ඉංගලන්තයට ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට යවනවා. හැබැයි මධ්‍යම පාන්තිකින්ගේ දරුවෝ අපි දැකලා දෙනවා ගුරුවරු සමහරක් කරලා රාජ්‍ය සේවකයෝ තමන්ගේ ගේ දොර උගස් තියලා වෛද්‍ය විද්‍යාලයට නොතේරුම් තමන්ගේ දරුවා ඉස්සේ ස්කෝර් එක එහෙම නැත්නම් ඒ සමහරක් වලට A2 B1 ගත්ත කොළඹ දිස්ත්‍රික්කයේ වගේ දරුවා යවන්නේ කොහෙටද? නේපාලයට, බෙලරුසියාවට, ඊළඟට ඉන්දියාවේ මණිපාල් වලට, ඉංගලන්තේ බංග්ලාදේශයට. ගරු සභාපතිතුමනි අද අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා තීන්දුවක් අරගෙන තිනවා මේ රටේ වෛද්‍ය විද්‍යාල හදන්න. මේ රටේ වෛද්‍ය විද්‍යාල නව අලුතෙන් හදන ගමන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට තව තවත් ශක්තිය දෙන්න. කොතරාවල ආරක්ෂක විද්‍යාපීඨය හරහා අපියෝග කරන්න ගියා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දා මේගොල්ලෝ පාරට බැස්සා. අද ඔය කතා කරන කණ්ඩායම තමයි පාරට බැස්සා. හැබැයි අද රනිල් වික්‍රමසිංහ මහත්මයා කොන්දක් එක්කලා තීන්දුවක් අරගෙන තියෙනවා මේ සරසවි ටික ඇති කරන් මේ රටෙන් එළියට යන මුදල් ටික ආපස්සේ මේ රට තුර රඳවා ගන්න. ගරු සභාපතිතුමනි ඔස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්වවිද්‍යාලය ආවේ ලංකාවට. ඔස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්වවිද්‍යාලය ලංකාවට ආව අපේ අය විරුද්ධ වුණා පාරට බැස්සා. පාරට බැස්සක පස්සේ අද විශ්වවිද්‍යාලය ගියා මැලේසියාවට. මොනාෂ් විශ්වවිද්‍යාලය අද මැලේසියාවේ. අර සයිටම් එක හදපු වෙලාවේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා මම කියන්න ඕන පව් ඒ මනුස්සයාට කරපු දෙයි. ඒ මනුස්සයාගේ අතේ මුදල් අන්තිම වීදම් කළා ඔය සයිටම් විශ්වවිද්‍යාලය හැදුවේ. අද ඒ මනුස්සයාට හිරේ යන්න සිද්ධ වුණා. ඒ මනුස්සයා කවදාවත් සල්ලි හම්බ කරපු කෙනෙක් නෙමෙයි. මේ රටේ අධ්‍යාපනයේ වෛද්‍ය අධ්‍යාපනයේ ලොකු ශක්තියක් එතුමා ඒ ගිරල්ල දුන්නේ. පාරට බහැලා විනාශ කළා. පාරට බහැලා විනාශ කළා. අද වගේම තමයි. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු වෙන්නට ඕන. අපේ වෛද්‍ය විද්‍යාල විශ්වවිද්‍යාල තුල තියෙන වෛද්‍ය විද්‍යාල දියුණු වෙන්නට ඕන වගේම ගරු සභාපතිතුමනි ඉස්සේ ස්කෝර් එකත් එක්කලා එතනින් පල්ලෙහාට එන දරුවෝ මම කියන්නේ නැහැ මම කියන්නේ නැහැ සල්ලි තියෙන එහෙම නැත්නම් අධ්‍යාපන සුදුසුකම් නැති දරුවන්ට නෙමෙයි එතනින් පල්ලෙ හැදින දරුවන්ට අද බෙලරුසියාවට යන අපේ සල්ලි නේපාලයට යන අපේ සල්ලි එහෙම නැත්නම් බංග්ලාදේශයට ඉන්දියාවට යන අපේ සල්ලි චීනයට යන අපේ සල්ලි නැති වෙන්න මේ වැඩපිළිවෙල ගැන අපි ඉතාමත් සතුටු වෙනවා ඒ වගේම අපි නියෝජනය කරන මහා නියෝජනය කරන නාගරික නිවාස අමාත්‍යාංශය එහෙම නැත්නම් නාගරික සංවර්ධන අධිකාරී නිවාස අමාත්‍යාංශය ඒ වගේම අපේ අමාත්‍යාංශයට ලොකු ශක්තියක් කළා තියෙනවා කරු සභාපතිතුමනි මේ නාගරික නිවාසවල ඉන්න ආදරණීය ජනතාවට කුලී ගෙමන ජනතාවට සම්පූර්ණම නිවාසවල අයිතිය ලබා දීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපේ පියවර අරගෙන තියෙනවා ඒ වගේම තමයි වතු නිවාසවල ජනතාවට අපි දන්නවා ඌනෝපයෝගිතා පනත කියලා එකක් තියෙනවා අපි දන්න ඌනෝපයෝගිතා පනත විශාල ඉඩම් ප්‍රමාණයක් මේ රටේ සමහරක් වතු සමාගම් තමන්ගේ බූදලය හැටියට තියාගෙන සංචාර කර්මාන්තය කරන්න පුළුවන් ඒවා සමහරක් ව්‍යාපෘති කරන්න පුළුවන් ඒවා ආයෝජකින් දෙන්න පුළුවන් ඒවා සමහරක් කියලා තියාගෙන ඉන්නවා අද මේ අයවැත් එක්කලා
මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
මේ අයවැත් එක්කලා ඒව නැවත ලබා ගැනීම කියන කාරණාවට විශාල ශක්තියක් ජනාධිපතිතුමා එකතු කරලා තියෙනවා. හැම තැනම තියෙන ඉඩම් රජයේ ඉඩම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වතු සමාගම් වල තියෙන ඉඩම් වෙන්න පුළුවන්. ඒව අරගෙන ප්‍රයෝජනවත් කටයුතු කරන්න ජනතාවට දෙන්න පුළුවන් ඉඩම් ටික ජනතාවට ලබා දෙන්න ආයෝජන වලට දෙන්න පුළුවන් ඒව ආයෝජන වලට ලබා දෙන්න සහ රජයේ විසින් මේවා පළවත් ලෙස ඵලදායි ලෙස පාවිච්චි කරන්න මේ අයවැය තුල ශක්තිය ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මම දැක්කා තව කාරණාවක් පානීය ජලය ගැන කතා කරා. උතුරු නැගෙනහිර විතරක් යාපනයේ පානීය ජල ව්‍යාපෘතිය ශක්තිමත් කරන්න දැවැන්ත හයියක් දීලා තියෙනවා. ගරු සභාපතිතුමනි, සමෘද්ධි ව්‍යාපාරය කවුරු මොනවා කිව්වත් මේ රටේ අහිංසක ජනතාවගේ ජන ජීවිතව නගා සිටවන්නට ශක්තිය දුන්න විශාල මුදලක් රටට එකතු කරපු ඊළඟට විශාල ව්‍යාපෘති රාශියක් සමාරක් කළාට නිවාස අමාත්‍යාංශයටත් වැඩි නිවාස හදපු සමෘද්ධි ව්‍යාපාරයේ ශක්තිමත් කරන්න මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ වැඩසටහනත් එක්කලා ඒ සමෘද්ධි ව්‍යාපාරයට ශක්තිය දීලා තියෙනවා. රාජ්‍ය සේවකයෝ ගැන ගත්තාම අපිට සමාරක් කළාට කනගාටු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ගුරුවරුන්ගේ පඩි වැඩි කරා. අද ගුරුවරයෙකුට රුපියල් 80,000කට වැඩිය පඩියක් හම්බෙන්න තත්ත්වයට ගෙනාවේ ගෝඨාභය ජනාධිපතිතුමා. හැබැයි අද වෙනකොට ඒකේ ඒවල වාසි අරගෙන තියෙන්නේ ඒවලට කවදාවත් හරියට සමාරක් කළාට ඒවල අධ්‍යාපන වෘත්ති සමිතිවල ඉන්නවා. දවසක්වත් ඉස්කෝලේ ගියේ නැති නායකයෝ මෙහෙමනේ වෘත්ති සමිති. හැබැයි ඒ අය තමයි මේ වාසිය ගන්න. දැන් මේ වෙලාවේදීත් රජයේ සේවකයින්ට මෙච්චර අමාරුකමක් තියෙන වෙලාවේදීත් රජයේ සේවකයින්ට රුපියල් 10,000ක පඩියක් වැඩි කිරීම. හැබැයි සමාරක් කාලේ දැන් කියනවා ඒ පඩිය වැඩි වෙන්නේ අප්‍රේල් මාසෙදී. නෑ ඒ එහෙම සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට එහෙම නැත්නම් පඩිය වැඩි කර ගැනීම කියන කාරණාව මතු කිරීමම පවා මම දන්නේ මේ වෙලාවේදී මේ අමාරුකම තියෙද්දී මම දන්නේ ඒක අපේ සියලු දෙනාටම ශක්තියක් රාජ්‍ය සේවකින් ශක්තියක් කියලා. කියන ගාන අපි කියන්නේ නැහැ ගාන ඇති කියලා. ගරු සභාපතිතුමනි, ඊළඟට මම ඉවර කරනවා. කාරණා දෙකක් කියන්න ඕන. ඒක කාරණාවක් තමයි මේ රටේ විදුලි බිල. මේ රටේ විදුලි බිල අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕන. මොන ක්‍රමයෙන් හරි මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ විදුලි බිල අඩු කරන්න ඕන. කර්මාන්තවලට තියෙන විදුලි බිල අනිවාර්යයෙන්ම අඩු කරන්නට ඕන. ඊළඟට ගරු සභාපතිතුමනි, මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන ගමන් ආයෝජන අවස්ථාවල තියෙන අඩුපාඩු මගහරවලා ඒ බාධා නැති කළ ආයෝජන අවස්ථා වැඩි කරන ගමන් අපේ රටේ තියෙන පරිසරය සහ මේ සුන්දර රට සංචාර කර්මාන්තය වැඩි දියුණු කරන ගමන් ඒ ටික හරියට කරලා කළමනාකරණය හරියට කරලා සමහරක් රාජ්‍ය නිලධාරි වැඩ කරන විදිහ ආකල්ප මේ වෙනසක් ඇති කරගෙන වැඩ කරන්න පටන් අරගෙන වැඩ කරොත් මම හිතන්නේ මේ ජනාධිපතිවරයාත් එක්කලා මේ රට ඉතාමත් හොඳ දැනකට ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒක මේ අයවැයෙන් තුල පෙන්නනවා කියලා කාරණාව මේ වෙලාවේදී කියන්න උනා.
කොහොමද සිතේ ඔබතුමාට ගරු දිලිප් පේදාරච්චමැතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2024 අයවැය අවස්ථාවේදී විනාඩි 15ක් තුමත් විනාඩි 9කට බහැලා තියෙනවා. කතා කරන අවස්ථාව ලැබීම ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ අයවැයේදී අපි ප්‍රකාශ කරන්න ඕන රජය කිසිම වැඩපිළිවෙලක් දුප්පත් අහිංසක ජනතාවට සහන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. ඒක අපි පිළිගන්න ඕන. ඒ වගේම තමයි මේ රජය දන්නේ ණය ගන්නයි විකුණන්නයි බඩු ගහන්නයි. ඒ තුන තමයි මේ රජය ක්‍රියාත්මක කරන්න දන්නේ. ඒ කරපු නිසා තමයි අද රට මේ තත්ත්වෙට වැටලා තියෙන්නේ. මේ රටේට උදා වෙලා තියෙන්නේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා වැඩිහිටියන්ටයි ආබාධිතයන්ටයි වකුගඩු රෝගීන්ටයි ප්‍රති 2500ක දීමනාවක් වැඩි කිරීම ගැන. නමුත් අපේ පළාතේ අපේ දිස්ත්‍රික්කේ දැනට මාස 3-4ක උඩදී ඉඳලා ඒ වැඩිහිටි දීමනාවත් වකුගඩු දීමනාවත් ආබාධ දීමනාවත් අතර වෙලා තියෙනවා. ඒ නිසා ඒව ලබා දෙන්න මේ වැඩිහිටියන්ගේ ඒ මුදල් නතර කරපු ඒවත් සමග මේක ඒ වගේම තමයි වැඩිහිටියන් ලැයිස්තුවල ඉන්නවා පොලිමේ ඒ වැඩිහිටි දීමනාව ලබා ගන්න. නමුත් ප්‍රාදේශීය කාර්යාලයෙන් කියනවා කෙනෙක් මැරුණොත් ඔයාගෙනම ප්‍රමුඛස්ථාන ලබා දෙන්නම් කියලා ලිස්ට් එකේ තමයි ඉන්නේ. කෙනෙක් මැරරන් ඉන්නවා වැඩිහිටියන් නම අනිත් ඊළඟ කට්ටිය ලබා ගන්න. ඒ නිසා මේ වැඩිහිටියන්ට ලබා දෙන වැඩිහිටි දීමනාව සමස්තයක් වශයෙන් රටේ ජනතාවට අහිංසක දුප්පත් ජනතාවට ලබා දෙන්නේ කියන එක මම යෝජනාවකට ඉදිරිපත් කරනවා. ඉතින් රජ සේවකයන්ට රුපියල් 10000ක පඩි දීමනාවක් ලබා දෙනවා. ඒක තප්පේ මාසෙද ලබා දෙන්නේ. කරු කතානායකතුමනි ධනවාරි වල වැට් එක වැඩි වෙනකොට බදු වැඩි වෙනකොට ඒ රුපියල් 10000ට රුපියල් 13000ක 12000 ගණක් මුදලක් රජ සේවකයන්ගෙන් රජයට අය කරගන්න. මේක තමයි රජ සේවකයන්ට ලබා දීපු ටෑග්ග මේ රජය. ඒ වගේම තමයි සාමාන්‍ය ජනතාවට ශ්‍රමශක්ති බලකායට සාමාන්‍ය ජනතාව 185ක් මේ රටේ ඉන්න දුප්පත්කම් කර අහිංසක ජනතාව. මේ 185ටම ලබා දෙන සහනයක් ලබා දෙන වැඩපිළිවෙලක් අද මේ අයවැයේ මම දකින්නේ නැහැ. ඔවුන්ට දෙන සහනය මොකද්ද කියලා මම අහන්න කැමතියි. ඒ වගේම තමයි දැන් වැට් එක ජනවාරි වල සිට වැඩි වෙනකොට ඩීසල්, පෙට්‍රෝල්, විදුලිය, ජලය, ගෑස්, ප්‍රවාහනයේ ඉදිකිරීම් කටයුතු, සිමෙන්ති ගල්වැලි සෑම ශ්‍රේෂ්ඨයක්ම අපි කනබොන සෑම ශ්‍රේෂ්ඨයක්ම පරිහරණය කරන සෑම ශ්‍රේෂ්ඨයක්ම මේ වැට් එක වැඩි වෙනකොට වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට ජනතාවට මේ විදුලි බිල දරා ගන්න බෑ. ගරු ඇමතුමා කිව්වා වගේ විදුලි දින දරා ගන්න බෑ මේ ජනතාවට. කර්මාන්ත වැහිලා යනවා. රැකී ආරක්ෂා දහස් ගණන් අහිමි වෙනවා. ඒ වගේම තමයි ආයුධක රටා හැරලා යනවා. ඉතින් මේ වගේ දෙයක් අද මේ රටේ උදා වෙමින් පවතිනවා. ඒ නිසා මම ලක්ෂ 10ක් අදට ලක්ෂ 10ක් විදුලිය 10කට ආසන්න ප්‍රමාණයක් අහිංසක දුප්පත් ජනතාව විදුලිය කප්පාදු කරලා තියෙනවා. ලක්ෂ 40කට ආසන්න සාමාන්‍ය මධ්‍යම පන්තියේ ජනතාව දුප්පත් ජනතාව හැටියට පරිවර්තනය වෙලා තියෙන මේ රජය නිසා, මේ මිනිස්සුන්ගේ ජීවත් වෙන විදිහ නැති නිසා, කන්න බොන විදිහක් නැති නිසා ඊළඟ කර්මාන්ත වැසී යනවා. ඉතින් මම යෝජනා කරන්නේ මේ රජයට, මම යෝජනා ගන්න සාමාන්‍ය දේශීය කර්මාන්ත වැසී යනවා. ඩීසල් වැඩිවීම තුලින් විශේෂයෙන්ම මේ රටේ විදේශීය විනිමය හොයන දීවර කර්මාන්තයේ බහුදින යාත්‍රා බෝට්ටු 6000කට වැඩි ප්‍රමාණයක් වැඩිපුරම ඉන්ධන වැය වෙන ඩීසල් වැය වෙන කර්මාන්තේ අද අභාවයට යමින් පවතිනවා. දැන්ටමත් වෙලා තියෙනවා රුපියල් 105ක් දෙමු ඩීසල් රුපියල් ලීටර් රුපියල් 35 කරලා තියෙනවා. දැන් රැකියාව කරන්න නැතුව බෝටු 150ක් ගැට ගාලා තියෙනවා. මේ වැට් එක වැඩිවීම තුලින් තව ඩීසල් ලීටර් රුපියල් 45ක් 55ක් විතර වෙනකොට දීවර කර්මාන්තේ බහුදින යාත්‍රා හිමියන්ගේ කර්මාන්තේ සදහටම වලලාන සිද්ධ වෙනවායි කියන එක මම මේ සභාවේ මම ප්‍රකාශ කරනවා. ඒ නිසා දීවර කර්මාන්ත කරන බහුදින යාත්‍රා හිමියන්ට මේ සහනය ලබා දෙන්න ජනාධිපතිතුමා, ඔබතුමාගෙන් අපි ඉල්ලීම් කරා, ඔබතුමා අගමැති කාලේ ඉල්ලීම් කරා, ඔබතුමා ජනාධිපති කාලේ ඉල්ලීම් කරා, ඔබතුමා දෙනවායි කියන දැන් ඩීසල් වලට වැට්ටේ ගහනකොට මේ මිනිස්සු කර්මාන්ත කරන්නේ කොහොමද? ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, මේක නම් ලොකු ප්‍රශ්නයක්. මේක මරාගෙන මැරෙන ප්‍රශ්නයක්. ඒසම මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න ඕන අනිවාර්යෙන් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ගොවියට පෞගේ නියේ කාලේ ගොවියට නියඟට රුපියල් ලක්ෂයක ආදාර සහ නියම් පාළුවට ලක්ෂයක් ලබා දෙනවායි කියලා ඉදිරිපත් කරලා තිබුණා. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විදුලිය නතර කළ රජයෙන් ඒ විදුලිය නතර කරපු නිසා ඒ කප්පාදු කරපු නිසා අපේ ගොවියන්ට ගොවිය කෝගෙම ගොවිය වගා පාළු වුණා. කුඹුරු විනාශ වුණා. ඒ සියල්ලට රුපියල් ලක්ෂයක ආධාර ලබා දෙනවායි කියලා, ගොවි ආධාර ලබා දෙනවායි කියලා ප්‍රකාශ කරා. දැන් ඒක තාමත් අදටත් නැහැ. මේ අයවැයත් නැහැ, අදටත් නැහැ. ගරු ඇමතුමා ඒ ගැන කතා කරන්නෙත් නැහැ. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ කන්න දෙකක් පාළු වෙච්ච ගොවියෝ ඉන්න ඔබතුමාත් දන්නව, ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා. ඒ නිසා මේ ගොවියුන්ට සහනය ලබා දෙන්න මේ අයවැයන් කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම මේ මුළු රටම අද දුප්පත් වෙලා මිනිසුන්ට කන්න බොන්න විදියක් නැහැ. බඩකින්නේ මැරෙන්නේ ඉන්නේ. සොයන්දකියා සොයන්දකියා කරන මිනිස්සු වැට් එක වැඩි වීම තුලින්, ඒ බඩු ගැනීම තුලින් ඒ සොයන්දකියා අහිමි වෙනවා. කර්මාන්තශාලා කඩා වැටෙනවා. දේශීය කර්මාන්ත දිනු කරන බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල හදන්න අද අයවැය විවාදෙදී මම දැක්කා දාලා තුමුණ පොතේ විශ්වවිද්‍යාල හතරක් ඉදි කරනවායි කියලා. විශේෂයෙන්ම ළඟදි පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටිලා දරුවෙක් මැරුණා. දරුවෝ 5 දෙනෙක් අද අසරණ අන්තිම අමාවතට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පාසල් තංගල්ලේ බාලිකාව ඇතුළු පාසල් 74ක ගොඩනැගිලි පරිහරණය කරන්න බැරි තත්ත්වයක් ඉංජිනේරුවරු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ විශ්වවිද්‍යාල හදන වගේම මේ අහිංසක ගම්මානවල තියෙන දුප්පත් පාසල් 74ක් සංගල බාලිකාවේ තමයි 3500 ගණක් ඉන්න බාලිකාවේ ගොඩනැගිලි දෙකක් තුනක් කඩා වැටෙන්න වෙනවා. දැන් මම ඉදිරිපත් ලියුම් ඉදිරිපත් කළා මේ කටයුතු කියලා අත්මන තංගල්ල වාලිකාවේ ගොඩනැගිල්ල කඩා වැටලා ළමයි හැම මැරුණොත් ඒ ළමයා කර තියාගෙන මම මේ පාර්ලිමේන්තුවට අරන් එනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ජනාධිපතිතුමා අධ්‍යාපනයට මම කියනවා මේ ගොඩනැගිලි ටික විශේෂයෙන්ම හරිගස්සන්න විශ්වවිද්‍යාල හදන්න ඉස්සලා කියනවා. මේ වගේ ඒ වගේම නීති ප්‍රතිසංස්කරණ සංශෝධනයක් කරනවායි කියලා දාලා තිබුණා මේ අයවැය පොතේ. මම විශේෂයෙන්ම කියනවා මේ හොරු මේ සීලුම සම්පත් හොරගම් කරපු රටේ හොරගම් කරපු දූෂණය කරපු වංචා කරපු හොරු අල්ලලා අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරලා මේ වැටිච්ච රටේ ආර්ථිකය ගොඩනගන්න ඒ හොරුන් හොරගම් කරපු සල්ලි ගන්න නීතියක් ක්‍රියාත්මක කරලා මේ නීතිය ක්‍රියාත්මක කරලා අත්අඩංගුවට අරගෙන මේ වැඩ කටු ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාවේ නීතිය සම්පාදනය කරන කියන එක මම යෝජනා කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕන අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ජයසුන්දර කබ්‍රාල් ඇතුළු ඒ කණ්ඩායම් අද අධිකරණයෙන් නියෝගයක් දීලා තියෙනවා මේගොල්ලෝ රට විනාශ කරපු කණ්ඩායම රට නැති කරපු කණ්ඩායම කියලා. අපට ලැජ්ජයි අපේ දිස්ත්‍රික්කේ ජනාධිපතිවරු මුදල් ඇමතිවරු හම්බන්තොට දිස්ත්‍රික්කේ ඉතින් අපි බොහොම කනගාටුයි. නමුත් මේ රටේ අහිංසක දුප්පත් 2,25,000 වෙන දුප්පත් අහිංසක ජනතාව අද කඳුළු හෙලනවා. ජීවත් වෙන විදියක් නැහැ, කන්න බොන්න විදියක් නැහැ, රැකියාව කරගන්න විදියක් නැහැ. ඒ නිසා මේ විනාශ කරපු අයගේ මේ හොරුන්ගේ රට විනාශ කරපු හොරුන්ගේ ඒ සල්ලි අය කරගෙන මේ රට ගොඩනගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ජනතාවට අන්දි දීලා ඊළඟ පාරක් ජනාධිපති කරගනි කියන එක මම ප්‍රකාශ කරමු. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා අපි යොදා ගන්න විනාඩියක් දෙන්න. අපි හම්බන්තොට දිස්ත්‍රික්කේ හොරු නෙවි. ඇයි? ඉන්න පාඩුවේ ගරු කතානායකතුමනි හම්බන්තොට දිස්ත්‍රික්කේ වෙදාරච්චිලා හොරු නෙවි. වෙදාරච්චිලා වැදගත් පරම්පරාවක අවුරුදු 65 තිස්සේ මේ දිස්ත්‍රික්කේ නගරාධිපතිවරයෙක් හැටියට මගේ පියා දයපාලද වේදාරච්චී
කියවුතියා
නගරාධිපතිවරු පුණ්‍යදෙ දෙන්න කරුකට
නෑ දිවාවයකට නවත්තන්න ඕන.
ඒ නිසා අපි හොරගම් කළා නෑ. අපි මිනිස්සුනේ ඉලෝකාගේ කොයි මඩ ගිය කාලේ
අනවශ්‍ය වචන පාවිච්චි
කරන මඩ වක්කයි
ගර්වන්තවන් ශබ්ද වෙන අනවශ්‍ය වචන හැන්සාට වාර්තාවෙන් ඉවත් කරන්නේ කියලා මේ අවස්ථාවේ දන්නමින් සභාවේ කටයුතු දිවාහර විවේකයේ සඳහා පස්වරු එක දක්වා අත්හිටුවන් ලැබේ.
මොකද්ද